ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන 52 පත 2026 කාරක සභාව බොල් පොයින්ට සජිය මතුම පොඩි පොයින්ට මොකද ඔබතුමාගේ
92A කතරයතුමා කතරයතුමා
ඔබට
නිවැරදි කිරීමක් මගේ ගියසරේ මගේ කතාවේදී මම සදාන් කරා ඔබතුමාගේ ලේකම් විසින් රිසෙප්ෂනිස් කෙනෙක්ට
අදාළ නැද්ද
ඒ සම්බන්ධයෙන්
විදේශ කටයුතු පළවෙනි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශීර්ෂ 112 අධිකරණ සහ ජාතික ඒකබද්ධ අමාත්‍යාංශය ශීර්ෂ 110 228 236 326 සලකා බැලීම පූර්ව භාග 11 සිට අපර භාග 6 දක්වා කපාරිම යෝජනාව ගරු එක්කප්පුවාමි මන්ත්‍රීතුමා ගරු එක්කප්පුවාමි මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමා මට කතා කරන්න ඉස්සෙල්ලා මේ අවස්ථාව දෙන්න නැත්නම් මට ප්‍රශ්නයක් ඒක
වාඩි වෙන්න ඔබතුමා
කතාව
දෙන්න
මගේ වෙලාව ගන්න එපා මගේ වෙලාව දෙන්න එපා මට
දැන් ඒ සම්බන්ධයෙන්
ගරු
ගරු දාසිරි මන්ත්‍රීතුමා ඔබතුමා සම්බන්ධයෙන් නීති කාර්ය පොලිසිය ඔබතුමාට මියර මොකද විනාඩි දෙන්න ඔබතුමා පොයින්ට් එකක් නැහැ ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එකක්
නැහැ කතානායකතුමා හේතුව රටේ ප්‍රධාන ප්‍රශ්නයක් කතා කරන්න ඒකට අවස්ථාව දීලා ඉන්න
ඒ
සම්බන්ධයෙන්
ඔබතුමාගේ
අංක කියන්න
92A a member may any proceedings question whether proper procedures have been been followed by making a point of order except at a time when division is in progress. So the point is that I made a relevance to your secretary having a problem with the reception, not a lady, a male. I want to correct it. ඒත් එක මේ සමගම මම කියන බුද්ධඝන ප්‍රමුඛ ස්ථානයේ
තියෙන එක විවස්ථාවේ
තියෙනවා. ඒ අනුව ඔබතුමාට
ගරු මන්ත්‍රීතුමා හෙක්ටප්පා මන්ත්‍රීතුමා ඔබතුමාට ඔබතුමා පොයින්ට් එකක් නැහැ.
ගරු කතානායකතුමනි මගේ වෙලාව
කිසිම කෙනෙකුට
දෙන්න විනාඩියක් ගරු කතානායකතුමනි විනාඩියක් දෙන්න නැත්නම් මම කොහොමද කතා කරන්නේ මම කතා කරන දේ ඇහෙන්නේ නැහනේ මම කතා කරන්නේ ඇහෙන්නේ
නැහැ
අවස්ථාව දීලා ඉන්න විනාඩියක් දීලා ඉන්නකො මට කතා කරන්න බැරුව යනවා මගේ වෙලාව ගන්න එපා
හැබැයි ඔබතුමා කතා කරන්නේ
ඔබ වෙලා යන අපරාධ ගරු කතානායකතුමනි 2026 විසර්ජන 50 කෙඳුම්පතේ කාර්ක සභා අවස්ථාවේ අද දින ඒක සඳහා දින විවාදයට ගන්න අමාත්‍යංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 112 110 228 සිට 236 සහ 226 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්පදාන කූලව එක් එක් වැඩ විෂයන් සියලු පුනරාවර්තන වේතන සහ මූලදාන වේතන රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. පළමුවෙන්ම මගේ කතාව පටන් ගද්දී මම දයාසිරි මැතිතුමා කියන්න ගිය යෝජනාව කියමින්ම පටන් ගන්නවා. අපි දන්නවා බුදු පිළිම කඩලා පාසුක ප්‍රහාරයට සාධාරණයක් ඉස්ස නොකරන ආණ්ඩුවකින් මෙතන සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක පළමුවෙන් මතක් කරමින් මම ආරම්භ කරනවා. ගරු කතානායකතුමනි අපේ විදේශ කටයුතු සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කතා කරන වෙලාවේ මේක ඉතාමත් වැදගත් වැය ශීර්ෂයක්. රටට එහා සමානවම රටේ ගෞරවයට අභිමානයට වගේම රටේ ඉදිරි පැවැත්මටයි රටේ ඉදිරියේ සංවර්ධන කටයුතු වලටත් මේක ඉතාමත් වැදගත් අමාත්‍යංශයක්. එතන මේ අමාත්‍යංශය ගැන කතා කරද්දී මම ඉතිහාසෙට පොඩ්ඩක් යනවා DS සේනානායක මැතිතුමාගේ ඉඳලා. මොකද මේ අතීතය දන්නේ නැතුව 76 වසරට සාපයක් ගැන කියමින් ඔබතුමන්ලා කතා කරද්දී මේ ගැන කතා කරලා මේ ගැන පහදලා දීලා ඉස්සරහට යන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. එසා 1947 අතිසට කාලයේ තමයි නිදහස ගන්න මූලික ආයතන පිහිටිව්. එදා ඉඳලා ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධ වෙලා තමයි නිදහස ලබාගත්තේ. ඒ නිසා ඩී.එස්. සේනානායක මැතිතුමා ඊට පස්සේ විශේෂයෙන්ම 1947 බ්‍රිතාන්‍ය ආරක්ෂක කිවිසුම අත්සන් කරා. දැන් 1947 ජාති මණ්ඩල සමාජිකත්වය හැදුවා. ඊළඟ 48-49 එක්සත් ජාතීන්ගේ සමාජිකත්වයට එදා තමයි උත්සාහය ගත්තේ. හැබැයි ඒ උත්සාහය එදා කරගන්න බැරුව ගියා. හැබැයි 1955 දෙසැම්බර් 14 වෙනිදා තමයි එක්සත් ජාතිකයේ සංවිධානයේ සමාජිකත්වය අරගත්තේ ශ්‍රී ලංකාව. ඒ ඩී.එස්.එන. මැතිතුමාගේ කණ්ඩායමේ තියෙන දක්ෂතාවය සහ විශේෂයෙන්ම ජාත්‍යන්තරත්වයට සම්බන්ධතාවය නිසා. ඊළඟට විශේෂයෙන්ම 1949 විදේශ සේවය පිහිටෙව්වා. 1950 ජනවාරි 14 තමයි විශේෂයෙන්ම පළවෙනි සම්මේලනය පැවැත්වුවේ කොළඹ. 9-14 වෙනිදා ජනවාරි මාසේ ජාති මණ්ඩල විදේශ අමාත්‍යවරුන්ගේ සම්මේලනය. ඊළඟට මෙතෙන්ද මතක් කරන්න විශේෂයෙන්ම ඩල්ලි සේනානායක මැතිතුමාත්. ඩල්ලි සේනානායක මැතිතුමා සහ ඩී.එස්.එන. මැතිතුමා මේ දෙපළම ජාත්‍යන්තරය මොකද්ද ජාත්‍යන්තර කියලා හරියට හඳුනාගෙන කටයුතු කරපු නායකයෝ දෙපළක්. ඒගොල්ලන්ගේ ඒ අය ලබා දුන්නු ඒ ශක්තිය තමයි අපි ඉස්සරහට ගෙනියන්නේ. ඊළඟට විශේෂයෙන් මතක් කරන්න 1951 සැන් ප්‍රැන්සිස්කෝ සාම සම්මේලනය. එදා ඩී.එස්.එන. නායක අගමැතිතුමා වුණාට එතුමාට යන්න විදිහක් නැති නිසා ජය ජයවර්ධන මැතිතුමා ඇරිය මුදල් ඇමැතිතුමා හැටියට. මම මේක කියන්නේ එක කාරණාවක් ඇතිව. මතක තියාන්න එදා කරපු කතාව දැන් මේ බුදු පිළිමවල කතාවටත් මේක සම්බන්ධ වෙනවා. එතුමා කියනවා වෛරයෙන් වෛරය නොව ප්‍රේමයෙන්, ඒ කියන්නේ වෛරය වෛරයෙන් නෙමෙයි නිවෙන්නේ ප්‍රේමයෙන් නිවෙන්නේ කියලා. හැබැයි ඔබතුමාලා ප්‍රේමය කියන එක හඳුනන්නේවත් නැහැ. ඒකට හේතුව තමයි ඔබතුමාලා එක්සත් ජාතිකයේ සංවිධානයේට ගිහිල්ලා ජනාධිපතිවරයා රට ගැන කතා කරද්දි කතා කරේ මේ රට කුඩු පිරිච්ච රටක්, පාතාලය රජදහනක් වෙච්ච රටක් හැටියට තමයි ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නේ. මතක තියාගන්න. ජයජයවර්ධන මහත්තයලා එදා ගිහිල්ලා මේ රට ගැන කතා කරේ මේ රටේ ජීවත් වෙන ජනතාවගේ පෞරුෂත්වය ගැන කතා කරේ, හැකියාව ගැන කතා කරේ, අපේ මිනිසුන්ගේ තියෙන නිහතමානිකම, එයා සමානව අපේ අයගේ තියෙන විශේෂයෙන්ම ජාතිකත්වයේත් එක්ක අනිත් අයට කරන ආදරේ ගෞරවය කියන ඒක තමයි රටක අභිමානය. ඒක තමයි එදා කතා කරේ. ඒ වගේම මම තමුන්නාසයෙන් ඉල්ලීමක් කරනවා. මෙතන ඉන්න මේ ඇමතිවරු කිසි කෙනෙකුට මේ පොඩු වල ඉඳ ගන්න අයිතියක් නැහැ. 76 අවුරුද්ද සාපය කියප තමුන්නාසර නැකිල්ල යන්න ඕන හරිනම්. මොකද 76 අවුරුදු සාපය කියප එකේ ජයා ජයවර්ධන මැතිතුමාගේ උත්සාහ නිසා තමයි ජපානයෙන් මේ පාර්ලිමේන්තුව අපිට නොමිලේ ආධාරයක් හැටියට ලැබුණේ. ඒක ඉඳගෙන තමයි තමුන්නාසර 76 අවුරුදු සාපය ගැන කතා කරන්නේ. තා මතක තියාගන්න ඔබතුමාට අයිතියක් නැහැ සමහර වෙලාවට ඔතන ඉඳගෙන කතා කරන්න. ඒ වගේම ජයවර්ධන මැතිතුමා එදා කතා කරද්දී මම මේ කියන්නේ දැන් අද සහ එදා ගැන. එදා මුළු ලෝකෙම කම්පණයට පත් වුණ එතුමාගේ කතාවෙන්. ඒක තමයි ජාත්‍යන්තරය දිනා ගන්න ක්‍රමවේදය. ජාත්‍යන්තරයේ එදා මුළු ලෝකෙ සියලු දෙනා මැසෙර විතරක් නෙමෙයි ජපානයේ ඊට පස්සේ අපිට හැම දෙයක්ම ලබා දුන්නා. හැම දෙයක්ම ලබා දෙන්න කටයුතු කරද්දී විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන ඒක 1977 තමයි විදේශ ප්‍රතිපත්තිය. ඊළඟ මතක තියාගන්න 1977 අපේ තිබිච්චේ පරණ ආණ්ඩු තමයි විදේශ කටයුතු අමාත්‍යංශය හැදලා පළවෙනි විදේශ ඇමතිවරයා හැටියට ඒ.සී.එස්. හමීද් මහතාව පත් කරේ. ඒ ජයවර්ධන මහතාගේ ප්‍රතිබලයක් හැටියට තමයි 78 අපි නොබෙදි ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඊළඟට විශේෂයෙන්ම ඒ නොබෙදි ව්‍යාපාරයේදී මම මේ කියන්නේ මේ කතාවල් ටික දැන් කරන කතාවල් අපි ජාත්‍යන්තරයේ ගිහිල්ලා සහ එදා කරපු කතාවල් විශේෂයෙන්ම නොබෙදි ජාතීන්ගේ සම්මේලනයේ සභාපතිවරයා හැටියට ජයවර්ධන මහතා පත් වෙද්දී හොඳ කතාවක් කිව්වා. එතුමා කියනවා එදා නොබෙදි රටවල් දෙකයි තියෙන ලෝකේ, ඒ සෝවියට් දේශය සහ ඇමරිකාව කියලා. එයා ඒක නිකන් හින්ට් එකකට විදියට තමයි ගහුවේ. එයා ගහලා ඒක කිව්වේ වෙන කතාවක් නිසා නෙවෙයි. එයා කිව්වේ අනිත් අයට නොබෙදි විදියට ජීවත් වෙන්න බෑ. අරගොල්ලන්ට නොබැදි විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අනිතරටවට නොබැදි විදිහට ජීවත් වෙන්න බැහැ කියන පණිවිඩේ ලබා දුන්නා. ඒ නිසා විශේෂයෙන්ම ඉන්දුලංකා ගිවිසුමේ ඉඳලා රජින ලංකාවට ගෙන එන එක ඉඳලාම මේ සියලු කටයුතු එදා ඉතාමත් හොඳින් කරා. මතක තියාගන්න 70 විරුදු සාපේ තුල ජාත්‍යන්තර සම්බන්ධතාවෙන් ජාත්‍යන්තර හිත දිනාගත්ත අපිට ලැබිච්ච එක තමයි එංගලන්තයේ ලැබුණා වික්ටෝරියා ඩෑම් එක, කැනඩාවෙන් ලැබුණා කොත්මලේ ඩෑම් එක, ජර්මනියෙන් ලැබුණා රන්දෙනිගල ඩෑම් එක, ඊළඟට ජපාන් වලින් ලැබුණා මේ සියලු දේවල් හදන්න මැෂින් ටික මතක තියාන්න. UN ඒජන්සිස් වලින් ලැබුණා අපිට ප්ලෑන් ටික ප්ලෑන් කරලා දුන්නා. ඊළඟට World Bank එක සහ ADB එකද අපිට ලෝන් ටික ලබා දුන්නා. ඊළඟට මතක තියාගන්න ජවර්ධනපුර රෝහල, ඊළඟට ඔබතුමන්ලා අද අපිට ඔය මේ 70 වරු සාපේ කියලා කෑ ගහලා ටීවී එකේ පෙන්වන්නේ, මේ ටීවී එක රූපවාහිනිය දුන්නේ දා ඒ නිකන් දුන්නේ අපිට ආදරයක් හැටියට ප්‍රදානයක් හැටියට දුන්නේ. ඒවා දුන්නේ ජාත්‍යන්තර සම්බන්ධතාවය අනුව. ඒ නිසා වගේ ඒ වගේම තමයි කටුනායක ප්‍රීටේඩ් සෝන් එක. මේ සියලු දේවල් මේ 76 අවුරුද්දේ සාපේ ගැන කියලා කියද්දි මතක තියාගන්න ජාත්‍යන්තරය දිනාගත්තේ අපේ විදේශ කටයුතු අමාත්‍යව ඔබතුමාට මේවා අනිත්‍යයට කියලා දෙන්න වෙයි. මොකද අනිත්‍යය සමහර අය දන්නේ නැහැ. සමහර අය දන්නේ නැති නිසා බොහෝ වෙලාවට ද්වේෂ සහගත විදියට ඉදාමත්ම මඩ ඒ වගේම අනිත්‍යව පාචාල් කරලා කතා කරද්දී මේ ගැන හරියට හඳුනා ගන්න ඕන. දැන් අද මොකද්ද විශේෂයෙන් මතක් කරන්න? අද මොකද්ද වෙන්නේ? දැන් තමුනාසලා මානව හිමිකම් සැසියේදී මොකද කරේ 2025 මේ අවුරුද්දේ? මේ සැසියේදී ඩයස්පෝරාව ඕනකමට, ඩයස්පෝරාවේ සල්ලි වලට, ඩයස්පෝරාවේ බලපෑමට තමුනාසලා අපේ රටට විරුද්ධව ගෙනාපු යෝජනාවට තමුනාසලා සද්ද නැතුව තමුනාසලා බංකුවට ගියා. තමුනාසලා ඒ ගැන කතා කරේ නැහැ. තමුනාසලාකට විරුද්ධව ඡන්දයක් ඉල්ලුවේ නැහැ. අඩු ගානේ ඡන්දයක් ඉල්ලුවා නම් අනිත් රටවල් මොනවද අපි ගැන කියන්නේ කියන අඩු ගානේ හඳුන ගන්න තිබුණා. මොනවද ඒ දරන්නේ අපේ රට පිළිබඳ අදහස කියන එක. හැබැයි ඒක කරන්න තමුනාසලා සමත්ුන්නේ නැහැ. ඊට වඩා ඉදිරියෙන් ඩයස්පෝරාව හිටිය තමුනාසලාට උඩින්. ඒ නිසා මතක තියාගන්න එතනදී අපි විශාල වශයෙන් රටක් හැටියට හැලුවට ලක් වුණා කියන එක. ඊළඟට තමුනාසලා අසං කරා ඉන්දියන් ගිව්සන් ටික. මම අද උදේත් බැලුවා ජනාධිපතිවරයා එදා මෙතන ඉන්න කාලේ, විපක්ෂේ ඉන්න කාලේ එතුමා කිව්වා ගිවිසුම් කොහමද හොරෙන් හත්සන් කරන්නේ, ගිවිසුම් ජනතාව දැනගන්න ඕන, පාර්ලිමේන්තුව දැනගන්න ඕන කියලා. තමුනාසලා ඉන්දියන් ගිවිසුම ඉන්දියන් ගිවිසුම් ටික කිව්වෙත් නෑ රටට. ඊළඟට තමුනාසලා චීන එක ගහපු ගිවිසුම් ටික කිව්වෙත් නෑ. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න තමුනාසලා ඇමරිකාවත් එක්ක ගිවිසුමක් ගෑවුවා. දැන් නේපාලය ගහන්න අකමැති වෙච්ච ගිවිසුම තමුනාසලා ශ්‍රී ලංකාවේ ගෑවුවා ඇමරිකාවත් එක්ක. එතකොට මේවා මොනවද මේ කරන්නේ තමුනාසලා? දැන් අපිට තියෙන්නේ අපේ භූමිය තියෙනවා, අපේ ආහස තියෙනවා, අපේ මූද තියෙනවා. අපි මේ සියල්ලම අපිට අයිතිද නැද්ද? දැන් තමුනාසලා මේවා කාට හරි පාවා දීලාද? එහෙම නැත්නම් තමුනාසලා මේවා විශේෂයෙන්ම මේ ගිවිසුම් හරහා අපිව පාලනය කරන්න අවශ්‍ය කරන අයිතියට දීලාද කියලා තමුනාසලා මේ වෙලාවේදී රටට හරි විදිහට කතා කරලා කියන්න ඕන. මොකද තමුනාසලා හරියට බලන්න තානාපති සේවය අරගෙන බලන්න. තමුනාසලා තානාපති සේවය අපි දන්නවා පිටවද්දී. දැන් තානාපතිතුමා සමහර වෙලාවට ෆොරින් සර්විස් එකේ ගියත් තමුනාසලා ෆස්ට් ඔෆිසර්, සෙකන්ඩ් ඔෆිසර් මේ අය අපි දන්න විදිහට පළවත්තෙන් ගිහිල්ලා තියෙන්නේ. පළවත්තෙන් ගියාට කමන්නේ. පළවත්තෙන් යන කෙනා දක්ෂයෙක් වෙන්න ඕන. දක්ෂයෙක් හැටියට ගිහිල්ලා රට වෙනුවෙන් අවශ්‍ය වැඩ කොටස කරන්න ඕන. අපි බලන්නේ විශේෂයෙන්ම අපි තානාපති කාර්යාලය ගත්තාම තමුන්නාසලක තියෙන සම්බන්ධතාවය. ඒ තානාපති කාර්යාලය හරහා අපිට ඒ රටත් එක්ක කරගෙන තියෙන දේවල් ටික මොනවද? මේ ටික හරියට හඳුනා ගන්න ඕන. තමුන්නාසල මේක හරියට හඳුනාගෙන නැහැ. අපි හැම රටකම තානාපති කාර්යාලවල කරන ක්‍රියාවලියන් සහ ඒ අය වැඩ කරන ආකාරය සම්බන්ධව, ශ්‍රී ලාංකිකයන් සහ අනිකුත් ජාතීන් එක්ක ඒක සම්බන්ධ වෙන ආකාරය සම්බන්ධව අපි ඉතාමත් විමසිල්ලෙන් විතරක් නෙමෙයි අපි ඒවල සියලු තොරතුරු අරගෙන ඉන්නේ. ඒ නිසා තමුන්නාසලට ගොඩක් දේවල් මේ තානාපති කාර්යාලය හරහා හදන්න පුළුවන් ලංකාවට. එකක් තමයි ලංකාවේ ගෞරවය, අභිමානය ආරක්ෂා වෙන විදිහට ලංකාවේ සංස්කෘතිය සහ ජාතියක් හැටියට අපි ශ්‍රී ලාංකිකයෝ කියන ඒ නම ගෙනියන අවශ්‍ය වැඩසටහන හදන්න. ඊළඟට දෙවෙනි කාරණේ තමයි තමුන්නාසලා විශේෂයෙන්ම අපි වෙළඳපොළ සමීක්ෂණය කිරීම. මොකද අපි වෙළඳපොළ හඳුනා ගන්න නැතුව මේ රටේ මොන නිෂ්පාදනය කරත් වැඩක් නැහැ. අපි අපනයන ශ්‍රේෂ්ඨයට පිවිසුනාට වැඩක් නැහැ. මොකද අපනයන ශ්‍රේෂ්ඨ අපිට කරන්න බෑ. අපි තමුන්නාසලා ඒ වෙළඳපොළ හරියට හඳුනාගත්තේ නැත්නම් ඒ රටේ වෙළඳපොළ හඳුනා ගන්න තානාපති සේවයත් එක්ක සම්බන්ධ වෙන අනිත් අමාත්‍යංශ ටික තියෙනවා. විශේෂයෙන්ම වෙළඳ අමාත්‍යංශ ගත්තාම මුදල් අමාත්‍යංශ ගත්තාම සහ අනිකුත් අමාත්‍යංශ ඒකරාශී කරගෙන වැඩසටහනක් හදන්න ඕනේ එතන. හැබැයි ඒ වැඩපිළිවෙල තමුන්නාසලා හදලා නැහැ. ඒතකොට තමුන්නාසලා ඊළඟට පුළුවන් සංචාරක ව්‍යාපාරය සම්බන්ධ වැඩසටහනක් සකස් කරන්න. ඊළඟට විදේශ රැකියාව සම්බන්ධව, ඊළඟට සේවාවල් සම්බන්ධව, ඊළඟට අධ්‍යාපනය සහ විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධ විවර්තන රාශියක් එතන හදන්න පුළුවන්. එක තානාපති කාර්යාලයකින් ගන්න තියෙන වැඩ කොටස් අපිට කියන්න බැරි ප්‍රමාණයක් තියෙනවා රට දියුණු කරන්න අවශ්‍ය කරන වැඩසටහන. මොකද අපි දූපතක් අපි පිහිටලා තියෙන ස්ථානය මේ ලෝකේ ඉතාමත් ප්‍රබල ස්ථානයක සහ අනිත් රටවල් වලට අත්‍යවශ්‍ය රටක් අපි අපේ පිහිටීමේ ස්ථානය අනුව. ඒ නිසා අපි ඒකෙන් හරියට ප්‍රයෝජන අරගෙන නැහැ. තමුන්නාසල විශේෂින් මිල්ලිමක් කරනවා. තමුන්නාසලට මේක කරගන්න බැරි නම් ඉදිරි කාලය තුල අපේ ඉන්නව දක්ෂයෝ ටික අපිට පුළුවන් තමුන්නාසල බංකුවක් අරගෙන ආවොත් වාඩි කරගෙන තමුන්නාසලට ඒක කියලා දෙන්න. ඒක කියලා දෙන්න අවශ්‍ය කරන වැඩසටහන අපි ඉදිරි කාලෙදී හදන්න. මොකද මේ ආකාරයෙන් මේක සිද්ධුුනේ නැතිනම් තමුන්නාසල එක පැත්තකින් ගිහිල්ලා විශේෂයෙන්ම තමුන්නාසල සහභාගී වෙන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුවක් හැටියට රජයක් හැටියට තමුන්නාසල ගිහිල්ලා ඒ සහභාගී වෙලා රට බාල්දු කරලා හැල්ලුවට ලක් කරලා තමුන්නාසල යනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් රටට ගන්න තියෙන තානාපති සේවයත් එක්ක සම්බන්ධීකරණය වෙච්ච අනිකුත් ඒ අවස්ථා ටික තමුන්නාසල නැති කරනවා. ඊළඟට විශේෂයෙන්ම විදේශ රැකියා ශ්‍රේෂ්ඨයක් ගත්තා. මොකද තානාපති කාර්යාල හරහා තමුන්නාසලට හදන්න පුළුවන් විදේශ රැකියා ශ්‍රේෂ්ඨය ඉතාමත් උඩින් ගිය ගැත ලෝකෙ හැම රටකම වෛද්‍යවරු ඉල්ලනවා. අද නර්ස් රටක ඉල්ලනවා. ඊළඟට විශේෂයෙන්ම IT ශ්‍රේෂ්ඨය ඉල්ලනවා. ඊළඟට ඉංජිනේරු ඉල්ලනවා. ඊළඟට හෝටල් ශ්‍රේෂ්ඨය ඉල්ලනවා. ඊළඟට රියදුරු මාතුරු ඉල්ලනවා. හැබැයි තමුන්නාසල අර පෞද්ගලික අංශයේ ගිහිල්ලා හොයන් එන රැකියාවලට මෙතන බැරියස් දාන්න අවශ්‍ය වැඩසටහන හදනවා ඇරෙන්න තමුන්නාසල රජයක් හැටියට කොතනද රටට ගෙනාවේ අවස්ථාවක්? එම අවස්ථාවක් තමුන්නාසල ගෙනල්ලා නැහැ. තමුන්නාසල පැහැදිලිව හැම මොහොතකම තමුන්නාසල බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නේ තමුන්නාසල කරන දේ හරි. තමුන්නාසල බොහොම උද්දච්ච විදියට හැසිරෙනවා. බොහෝ වෙලාවට තමුන්නාසල ඒ විදේශ සේවයේ ඉන්න සමහර නිලධාරින්වත් තමුන්නාසල පාවිච්චි කරන්නේ වැරදි ක්‍රමයකට. තමුන්නාසල හිතනවා ඒගොල්ලන්ටත් වඩා තමුන්නාසල දැනුම තියෙනවා. අපි දන්නවා විදේශ කටයුතු අමාත්‍යංශයේ හොඳ දැනුම් සම්භාරයක් ඒකරාශි කරගත්ත පළපුරුද්ද තියෙන විශ්වාමිකයි ඉන්නවා සහ දැනට වැඩ කරන අය ඉන්නවා. එයායන් වැඩ ගන්න නැහැ තමුන්නාසල. ඒව තමුන්නාසල නිකන් පාවිච්චි කරන්නේ තමුන්නාසල නිකන් හරියට තමුන්නාසල ෆොරින් සර්විස් එකේ හිටපු අය ඒගොල්ලෝ අටපාස අය වගේ. එහෙම කරන්න බෑ. එහෙම කරලා මේ වැඩේ කරන්න බෑ. මතක තියාගන්න. ඒ නිසා ඒක හරියට හඳුනා ගන්න ඒ නැතුව තමුන්නාසලට මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් අපි දන්නවා දැන් ඉතාලියේ එහෙම සමහරවිට රිෆියුජි ගහලා ඉන්න සමහර අයට රටෙන් දෙන අවස්ථාවක් රටේ උසාවියෙන් අවස්ථාවක් දෙනවා. පාස්පෝර්ට් එක අරගෙන ආපුවම ඒගොල්ලන්ට වීසා එක දෙනවා කියලා. දැන් මොකද්ද කියන්නේ තානාපති කාර්යාලයට පාස්පෝර්ට් එක ගන්න ගියාට පාස්පෝර්ට් එක ගන්න ගියාම කියනවා වීසා එකක් නැහැ ඒ නිසා සම්මුතියට පාස්පෝර්ට් එක දෙන්න බෑ කියලා. මොන කෙහෙල්ම රටක්ද මේක? අනිත් රටවල් ඔක්කොම මේ පාස්පෝර්ට් එක නිකුත් කරනවා. මොකද පාස්පෝර්ට් එක දුන්නාම තමයි වීසා එක දෙන්නේ. එතකොට ඒ රටේ කෙනෙක් ඒ රටේ වීසා එක දෙනවා කියලා කියනකොට අපේ ශ්‍රී ලාංකිකයෝ අපි බලාගන්නේ නැත්නම් මොකද ඒ රට? මතක තියාගන්න අපි රටක් හැටියට අපේ ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂා කිරීම ඒ අය තමයි දැනට අපිට විශාල විදේශ විනිමය ලබා දෙන කණ්ඩායම. ඒ අය වෙනුවෙන් අඩු ගානේ පාස්පෝර්ට් එකක් ලබා දෙන්න අවශ්‍ය වැඩසටහන හදන්නේ නැත්නම් දැන් තමුන්නාසල කිව්වා එදා රට යද්දි රට යන්නේ ආණ්ඩුව ගැන එපා වෙලා අප්පිරිය වෙලා ඇඬුවා. ඔව් සමහර තැන්වල ඇඬුවා. එහෙම කීකේ. හැබැයි අද රට යන්නේ මොනවටද? අද රට යන විතරක් නෙමෙයි අද වීසා නැතුව ඉන්න කණ්ඩායම කොච්චරක් ඉන්නද පිටරට? එයා ඉන්නේ ඇයි? එයා යන්නේ ඇයි? එයා යන්නේ ඒගොල්ලන්ට මේ රටේ ජීවත් වෙන්න බෑ මේ ආර්ථික තත්ත්වයත් එක්ක. ඒ වගේම මේ රටේ ජීවත් වෙන ක්‍රමවේදයේ විශාල ප්‍රශ්න තියෙනවා එයාට. ඒ නිසා ඒ ගිහිල්ලා ඒ රටේ වැඩ කරද්දී එයාට අපි පාසුකමක් දෙනවා වෙනුවට අපි ඒ අයව ශක්තිමත් කරනවා වෙනුවට ඒ අයව ආරක්ෂා කරනවා වෙනුවට ඒ අයව අපි එළවනවා නම් තානාපති කාර්යාලයට ආපුවම මොකද ඒ තානාපති සේවය? නිසා මතක තියාගන්න මේ තානාපති සේවයේදී විශේෂයෙන්ම ඔය පිළිබඳව තමුන්නාසලා විශේෂත්වයක් දක්වන්න කියලා ඉල්ලනවා. එයා සමානවම අපි ඇයි ලෝකේ රටවල්ලට කතා කරලා අපි සකස් කරන්න නැත්තේ අපිට පුහුණු ආයතන ගන්න පුළුවන් ලෝකෙ හැම තැනකින්ම ඒ පුහුණු වැඩසටහන් වලදී අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ රටේ ශ්‍රමිකයන්ව පුහුණු ශ්‍රමිකයන් හැටියට ඒ රටවලට අරින්න භාෂාව ඉගෙන ගන්න විශේෂයෙන්ම අලුත් තාක්ෂණය ඉගෙන ගන්න එයා සමානව මේ රටවල නීති රීති ඉගෙන ගන්න මේ සියල්ලම අපිට කරන්න පුළුවන් ආයතන ටික සකස් කරන්න පුළුවන් ඒවා තමයි විදේශ රටවලින් අපි ආධාරය හැටියට ඉල්ලන්න ඕන ඒ වගේම අපි ආයෝජකව ගේන්න අවශ්‍ය වැඩසටහන සකස් කරද්දී මතක තියාගන්න ඒ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු තියෙන පළපුරුද්ද හැකියාව සහ ආර්ථිකයේම ශක්තිය මෙන්න මේ ටික අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා අපි හැම රටකම තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධීකරණය වෙච්ච තව සංවිධාන ගොඩක් හදන්න ඕන. තමුන්නාසලාද ග්‍රාමීය ශක්ති සංවිධානයක් කියලා ගමේ හදලා තමුන්නාසලා දේශපාලනය කරනවා. ඒ ඉටිගෙඩි ඒක නෙමෙයි කරන්න ඕන. කරන්න ඕන ප්‍රජා ශක්තිය කියලා. හැබැයි මතක තියාගන්න. තමුන්නාසල හරිනම් කරන්න ඕන ඒ රටවල ගිහිල්ලා ඒ රටවල ඉන්න දක්ෂ ශ්‍රී ලාංකිකයවත් ඒකරාශි කරගෙන තානාපති කාර්යාලය සම්බන්ධී කරගෙන යම්පති සංවිධාන ගොඩනගලා ඒ සංවිධාන මාර්ගයෙන් තමුන්නාසලට සංචාරක ව්‍යාපාරය දිනු කරන්න පුළුවන්. අධ්‍යාපනය සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික ලබා ගන්න පුළුවන්. සෞඛ්‍ය සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික ලබා ගන්න පුළුවන්. විවිධ සේවාවන් ටික ලබා ගන්න පුළුවන්. එයා සමානම විශේෂයෙන්ම තමුන්නාසල රැකියා අවස්ථා ටික ලබා ගද්දී තමුන්නාසලට විවිධ වූ ආයතනම අරගෙන මෙහෙට අරගෙන ඒ ආයතන මගින් පුහුණු කරලා ඒ රටවලට යවන්න පුළුවන් ඒ රටට බහිද්දි ඉතාලියට බහිද්දි ඉතාලිය විදිහට කෙනෙක් ජර්මනියට බහිද්දි ජර්මනිය වගේ කෙනෙක් ඕස්ට්‍රේලියාවට බහිද්දි ඕස්ට්‍රේලියා වගේ කෙනෙක් වගේම එංගලන්තයට ඇමරිකාවට බහිනකොට එයා සමානව ඒ රටට හුරු කෙනෙක්ව තමුන්නාසල ඒ රටට යවන්න පුළුවන්. හැබැයි තමුන්නාසල ඒ වැඩ කොටස කරන්නේ නැහැ. එයා සමානව මට විශේෂණම අමතක වුණා. මම මේ අවස්ථාවේදී අපේ ශ්‍රීමතනන් ජයා ජයවර්ධන මැතිතුමා ගේ විශේෂන්ම එතුමා කරපු වැඩසටහන මම අද සභාගත කරනවා. ඒ සභාගත කරන්නේ අඩුගානේ 159 තමුන්නාසලව තේරුම් අරගනේ 70 සාපයක් නෙවෙයි. එහෙමනම් තමුන්නාසල දැන් ඉන්නේ සාපේ උඩ ඉඳගෙන. ඒ නිසා ඒ සාපේ නැහැ කියන එක තේරුම් අරගනි. ඒ නිසා මම සභාගත කරනවා තමුන්නාසල කරුණාවෙන් ඉල්ලනවා මේක කියවන්න මේක බලන්න කියලා. ඒක තමයි නායකත්වයේ හරියට හඳුනා ගැනීම. ඊළඟට විශේෂයෙන්ම මතක් කරනවා මම සංචාරක ව්‍යාපාරය. දැන් සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දී අපේ රටේ සංචාරක ව්‍යාපාරය කොහොමද වෙන්නේ? අපේ රටේ සංචාරක ව්‍යාපාරය වෙන්නේ මතක තියාගන්න පෞද්ගලික අංශේ හොයාගත්ත සුද්ධෝ ටිකක් රටට ගේන එක විතරයි අද වෙනකොට සිද්ධ වෙන්නේ. දැන් සංචාරක ව්‍යාපාරයට අපි සම්බන්ධ කර යුතු දේවල් මොනවද? සංචාරක හැටියට එන්නේ සමහර සංචාරක එනවා අපේ පරිසරය විඳින්. විශේෂයෙන්ම අපේ රටක් හැටියට ඉතාමත්ම ලස්සන රටක්. ඒ වගේම අපේ පරිසරය ඉතාමත්ම හොඳින් තියෙනවා. ඒ වගේම ආගන්තුක සත්කාරයක අපේ මිනිස්සු ඇත්තටම ඉතාමත්ම හොඳ කොටසක් අපේ රටේ ජීවත් වෙන ජනතාව.
මේ තුමා විනාඩි දෙකක් තියෙනවා.
මේක හඳුනා ගන්න මේක කන්න කණ්ඩායමක් එනවා. ඊළඟට මේ පරිසරය විඳින්න එනවා. ඊළඟට මේ රටේ තියෙන දේශගුණයත් එක්ක ඒ ටික විඳින්න එනවා. ඊළඟට නිමාඩුව ගත කරන්න නිදහසේ ආරක්ෂසහිතව ඉන්න මේ රටට එනවා කණ්ඩායම. ඊළඟට බෙහෙත් අරගන්න එනවා. ඊළඟට ලංකාවේ කෑම ටිකක් කවලා හොඳට විනෝද වෙන්න කණ්ඩායමක් එනවා. ඊළඟට ඉගෙන ගන්න කණ්ඩායමක් එනවා. ඊළඟට යම්පති සේවාවක් සපයන්න එනවා ලංකාවට. ඒ නිසා මේ කාරණා එනකොට තමුන්නාසල මොනවද කරන්නේ? තමුන්නාසල ඩ්‍රයිවිං ලයිසන් එකක් දෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඩ්‍රයිවිං ලයිසන් එකත් එක්ක මොනවද මෙඳිලා තියෙන? අපි දකුණට ගිහිල්ලා බලමු. දකුණේ හැම ගයක්ම අරගෙන තියෙන සුද්ද කුලියට. දැන් සමහර ගොඩනැගිලි හදන්න ගත්ත අපේ සංචාරක ව්‍යාපාරයේ තියෙන අපේ මහතුරුන්ට මොකද උනේ? ගොඩනැගිල්ල භාගයක් හදනකොට ඒගොල්ලන්ට සල්ලි නැහැ. ඒගොල්ලන්ට අතහිත දෙන්න ආණ්ඩුවක් නැහැ. ඊළඟට නියාමනය කරන්න ආයතනයක් නැහැ. එයා සමානවම බැංකුවක් නැහැ හරියට අතහිත දෙන්න. ඉතින් ඒගොල්ලන්ට භාගයට හදාදී සල්ලි නැති නිසා ඒගොල්ලෝ කරන්නේ සුද්දෙකුට මේක විකුණනවා. එහෙම නැත්නම් මේක රෙන්ටකට දෙනවා. රෙන්ටකට දුන්නාම සුද්ද මොකද කරන්නේ? සුද්ද ඒ රටේ ඉඳලා ඔන්ලයින් හරහා තමයි ඒ හෝටලයට සුද්ද ටික ගේන්නේ. ඒ ගේද්දී ඒ සල්ලි ටික ගෙවන්න මතක තියාගන්න ඒ රටේ. මේ නෙමේ ගෙවන්නේ. එතකොට ඒ රටේ ගෙව්වට පස්සේ ඒ සුද්ද කරන්නේ මෙතනදී මේ ඇවිල්ලා එතන ඉඳගෙන ඔන්න දැන් තමුන්නාස ඩ්‍රයිවිං ලයිසන් එකකුත් දෙනවා. ඔන්න වාහනේකුත් අරගන්නවා නැත්තම් ත්‍රිවිල් එකක් අරගන්නවා. ඒකේ ගිහිල්ලා අර සමහරට ෆූල් එකකට නාන්න ගෙනියන්නේත් අර සුද්දම තමයි අර එන සුද්ද ටිකම. ඊළඟට පුතනහරි ආයුර්වේද මධ්‍යස්ථානට ගෙනියනවනම් ඒකත් ගෙනියන්නේ අර සුද්දෝ තමයි අතෙන්. එතකොට ඒ සුද්දන්ට තමයි ඒ සල්ලි ටිකත් හම්බෙන්නේ. ඒවත් ඔක්කොම පිටරට යන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ උඩ බලාගෙන ඉන්නවා. මොකද උනේ කියලා වෙලා හෙන ගැහුවා වගේ. මොකද ඒගොල්ලෝ ඔක්කොම දෙනා පාට බහැලා තමුන්නාසන හොඳයි කියලා ආණ්ඩුව හැදුවනේ. ආණ්ඩුව හදලා දැන් උඩ බලාගෙන දැන් බලාගෙන ඉන්නවා මොකද්ද කරන්නේ? දැන් ඉතින් අර කරගත්ත දෙයට
තමුන්ගේ your time is over. ගරු
විනාඩියක් අපේ ගායන්ත ඇමතිතුමා මට විනාඩියක් දෙන්න මොකද දන්නා හේතුව මේ මගේ විනාඩි දෙක හොරාගත්තන ඉස්සෙල්ලා එහෙනම් විනාඩියක් ගන්න කමක් නැහැ කතානායකතුමා ඔබතුමා තරහ වෙන්න එපා මොකද ඔබතුමාට ඔතන ඉඳ ගන්න එපා හිට ගන්න කිව්ව ඉඳ ඔබතුමා මගේ වෙලාව කපයි එමෙන්නේ මේ මං කිව්වේ මොකද ජයජාවදන්න මැතිතුමා ඉඳ තමයි පාර්ලිමේන්තුව හම්බුනේ මම ඒකයි කිව්වේ ඉඳ අයිතියක් නැහැ කියලා වෙන කාරණාවක් නෙමෙයි තරහ වෙන්න එපා හරි කොමාරි කමක් නැහැ නෑ රජිනේ හරි එදා තිබිච්ච අපේ ජාත්‍යන්තර සම්බන්ධතා අනුව තමයි ඓතිහාසික අනුව තමයි මේවා ටික ඔක්කොම ලැබුණේ. ඒකට ආශාප කරන්න එපා. ඒකට මඩ ගහන්න එපා. ඒකෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට ඉගෙන ගත්ත හැකි එකකින්. ඒක ඉගෙන ගන්න ඉස්සරහට ගන්න. කමක් නැහැ. අවසාන වශයෙන් කියන්න ඕන මෙන්න මේ කතාව. මෙන්න මේ කතාව කියන්න ඕන අවසාන වශයෙන්. මේ 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 ටික ඔතුමල්ලට කියලා දීලම තමයි නතර වෙන්න ඕන කියලා මම විශ්වාස කරා. ශ්‍රී ලංකන්ස් ආ ප්‍රවුඩ් ඇන් ඩිග්නිෆයිඩ් නේෂන් බිෆෝ ද ඉන්ටර්නැෂනල් කමියුනිටි. We must never allow our country to be dragged into the disgrace or embarrassment on the world stage. Thank you very much.